නම් බලාගෙන යමු නේද? ඒකට අපි දැන් මේ වෙනකන් කතා කරගෙන ගියේ මොනවද? මතක් කරගමු බලන්න. දැන් පළවෙනි පරාජිකාවේ වික්කු කියන පදේ ගැනයි දැන් කතා කරගෙන ගියේ. ඒ කතා කරගෙන ගිහිල්ලා මේ වික්කු කියන පදේ අර්ථ ටික කතා කරගෙන ගියා. කොටේ යටතේ වික්කසෝති වික්කු, වික්කාචරියං අජ්ජෝපගතෝති වික්කු, බින්නපට දරෝති වික්කු, සමඤ්ඤාය වික්කු, පටිඤ්ඤාය වික්කු, ඒ වික්කෝති වික්කු. මෙන්න මේ කියන පද ටික අපි කතා කරලා ඉවර කළා. ඉවර කළා කිව්වට එහි වික්කෝති වික්කු කියන එකේ කොටසක් කතා කරලා ඉවර කළා නේ. එතකොට කොහොමද පොත බලන්නේ නැතුව කියමු බලන්න, එහි වික්කු උපසම්පදාව ලැබෙන්නේ කොහොමද? කොහොමද විමල ජීවාසුන් කියමු බලන්න. ඔව්, මොකද්ද කරන ප්‍රකාශය? සිංහලෙන් කියව කවන්නේ චර බ්‍රහ්මචර්යයන් සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය. ඒ ප්‍රකාශය කරනවත් එක්කම මොකද වෙන්නේ? ඒ නිසා දැන් මේ වගේ නුත් පේනවා, පාත්‍රය දාගන්න එතකොට වං කරේ. ඒ නිසා තමයි දැන් අපේ ඔය සම්ප්‍රදායේ තියෙන්නේ දකුණු කරේ එහෙම දාගන්නේ. දැන් අපිට උගන්වන කාලේ අපිට ඒ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ වං කරට මේ දකුණු කරට පාත්‍රය දාන්නේ ටිකක් අර සාමාන්‍ය සලකන්නේ එච්චර හික්මීමක් නැති වික්කුන් මහන්සේලා. අර සාමාන්‍ය වචන කිව්වේ සාමාන්‍යයෙන් අර රස්ති ආධුකාර වික්කුන් මහන්සේලා වගේ. ඒ කියන්නේ ටිකක් අර ගැළපෙන්නේ නැහැ කියන එක අර්ථය. ඒනම් කිසි චැකීමක් ගැළපීමක් නැතුව මේ අහුණ කරයක පාත්‍රය දාගෙන ඒ දුවනවා වගේ වැඩක්. ඒක නිසා ඒක ගැළපෙන්නේ නැහැ කියන එක. ඒ නිසා අපේ සම්ප්‍රදායෙත් අපි පාත්‍රය දකුණු කරට දාන්නේ. ඒවත් ඉතින් දැනගෙන තියෙන්න ඕනේ ඒත් එක්කම. වං කරේ තමයි පාත්‍රය දාගන්නේ.
සිරසන්නේ ඒකට මම දෙකල් තියෙනවා මේ මොනවද එහෙම දාගන්නේ.
කොහොමද?
ඒ දෙන්නේ මේ පැත්තෙන් දාගන්න නේද? අර එහෙම ඉතින් දාගන්න. ඒක
හරහට මේ හැඩේටද?
මේකට
තමයි පාත්‍රය තියෙන්නේ. නමුත් පටියෙන්නේ මෙතන. ඒ තැනක ඉතින් අර අපිට අකපයි හෝ සිල්පදයක් හැදෙනවා හෝ කියලා එහෙම කියන්න බෑ. එහෙම දාගත්තම අර මාධ්‍ය කරලා තියෙනවා පින්න පාතේ වඩින්න එහෙම පහසුව නිසා. ඒක ඉතින් අකපයි කියන්න බෑ. සිල්පදයක් හැදීමකුත් නෙවෙයි. මම කිව්වේ ඉතින් අපේ මේ සම්ප්‍රදායේ තියෙන කතාව. එහෙම දාගත්තයි කියලා ඉතින් වරදක් නෑ.
අපි බෑග් උනත් උතෝර මේ පැත්තේ දාගන්න එක
තමයි. ඔය දාගන්න එක තමයි. මේ පැත්තේ දාගන්න එක සුදුසුම. හරි, එහෙනම් අට පිරිකර ගැනත් අපි කිව්වා. ඒ ටික පොතේ තියෙන නිසා අපි ඉතින් ආයේ අහන්නේ නැහැ. ඒ ටික මතක තියෙන්න ඕන. ගාථාවත් එක්ක මේක මතක තියාගන්න. අට පිරිකර ගැන කියවෙන ගාථාව. ඔව්, ඒක වස් 60 කියන එක තමයි ඇතැම් පොත්වල කියන්නේ. දැන් අපිට උනා සාමාන්‍ය ගුරු වචනේ තියෙන 60 වස් පිරුණු කියන එක. ඒ නිසා මෙතන 100 කියලා තිබුණාට දැන් 60 කියලා සමහර පොත්වල තිබුණා කියලාත් පෙන්වලා තියෙනවනේ අදෝලිපියෙත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අර්ථය 60 වස් කියලා ගමු. 60 වස් පිරුණු භික්ෂුවක් වගේ පේනී ඉන්නවා කියන එක.
සරලව අවසරයි මේකේ අර අට පිරිකේ වාසී කියලා කියන්නේ. එතකොට මේ වාසී කියලා අදහස් කරේ මේ අර දැහැටි කපන එකක් කියන
එක කියලම තියෙනවා ඒකේ. දන්ත කට්ටාදි ඡේදන වාසී කියලම කියලා තියෙනවා ටීකාවල.
දැහැටි ටෙස් ගන්න අපි
ඒක අදාළ නැහැ.
එතකොට දැන් දාන මේ දැලිපිහිය
දැලිපිහියත් ඉතින් කමන්නේ. ඒකෙන් ඉතින් දැහැටක් කපා ගන්න අවශ්‍ය වුණා. දැලිපිහිය කපා ගන්න.
සරණත් එතකොට මෙතන මේ වාසී කියන එකේ මේ දැලිපිහිය දෙකක් නේද?
ඔව්, ඒ දෙකක් එකක් නෙවෙයි. අරකට දැන් කුර බණ්ඩ කියලා කියන තැන තමයි කියන්නේ දැලි පිහිය ගැන. එතකොට මෙතන වාසි කියන එක ගැන කියන්නෙම දන්ත කට්ටාදි ඡේදන වාසි කියලා ටීකාචාර්ය මහතුතුමා. එතකොට දැහැටි කපන්න පාවිච්චි කරපු චූටි පිහිය ගැනයි මේ කියන්නේ. වැය කියලා කිව්වට සමහර විට පොඩි මිටක් ගහපු වැයක හැඩයට හදලා තියෙන්නේ. ඒකයි වාසි වැය කියලා කියන්නේ. මේ දෙල්ල වගේ හරස් අතර ඒතකොට ගහපු දැන් පිහිය වගේ නෙවෙයි ඒතකොට හැඩේ සමහරට වෙනස් ඇති. කොහම හෝ මේ කියන්නේ දැහැටි කපන්න තිබුණු පිහියක් හෝ වේවා මොකක් හෝ ඒ වගේ දැහැටි මේවා කරන්න වගේ පොඩි කටයුත්තකට පාවිච්චි කරපු උපකරණයක්. ගැලපෙනවා ඉතින් දැහැටි කපන්න ඒ කාලේ පාවිච්චි කරපු උපකරණයක් ඉතින් ඒක තමයි ඒ කාලේ අටපිරිකරට අයිතිව තිබිලා තියෙන්නේ. කෙස් බාන එක ගැන කියලා නැහැ.
කෙස් බාන එකත්
ආදිවාදයක්
කිවිලක් තියෙනවා නේ ඒකත් පස්සේ මිට බලාගන්න. අපේ වාසිය තරම් බෑවි. දැන් අපිට ගුරු වචන තියෙනවානේ. ඒ අපේ අර අදහස් වලට ගැලපෙන විදිහට එහෙම ගන්න බෑ. ඉතින් ඒ කියලා තියෙන විදිහට අපි අර්ථ ගන්න. රට පිරිකර කියද්දි නේද? දැන් තියෙන එකත් එක ගැටීම කියන්නේ මොකද්ද? දැන් පිය නෑ. දැන් පිය නෑ. ඉතින් දෙලි බිය තිබ්බත් කපන්න පුළුවන් නේ. ඒ නිසා ඉතින් ඒක ගැටලුවක් නැහැ. හරි. ඇතිනේ අපි අලුත් කොටසට යමු. හරි. ඊළඟ කොටස කවුද බලලා තියෙන්නේ? මුල්ම කොටස.
භගවාදි පඨව සම්බෝධියන් ඒකස්මින් කාලේ ඒ වික්ක උපසම්පදායේව උපසම්පාදේසි. භගවාහි භාග්‍යතුන් වහන්සේ වනාහි පඨව සම්බෝධි
පඨම බෝධියම්
පඨම බෝධියම් පඨම සම්බෝධියේහි ඒකස්මින් කාලේ එක් කාලේහි ඒහි භික්ඛු උපසම්පදාය ඒව ඒහි භික්ෂු උපසම්පදාවෙන්ම උපසම්පාදේසි උපසම්පදා කළසේක. ඒවං උපසම්පන්නානි ච සහස්ස උපරි ඒක 44 සුත්ත රාණි තීනි වික්ක සතානි අනිසුන්
ඒක 44 සුත්ත රාණි එකට කියවෙන්න දැන් ඒ නැත්නම් වචන වල අර්ථ ගැලපෙන්නේ ඒක 44 සුත්ත රාණි කියන එකනේ
ඒක 44 සුත්ත රාණි ඒවන් මෙසේ උපසම්පන්නාච උපසම්පන්න වූද සහස්ස උපරි ඒක 44 සුත්ත රාණි දහසකට වඩා ඒක 44 උත්තරානි 41කට වඩා තීනි වික්කු සතානි 300ක් වූ වික්සුන් අහේසුන් ඒ කියන්නේ 1300 400ක් වික්සුන් වූහ
1300
41
එතනක අපි ඔව් කියද්දි ඒක සහස්ස උපරි දහසකට වැඩි ඒක 44 උත්තරානි. එතකොට අපි යෝග කියදී දහසකුත් කියලා කියන එකයි වඩා හොඳයි. දහසකුත් ඒක 44 උත්තරානි 41කුත් තීනි වික්කු සතානි අහේසුන් 300ක් වික්ෂුන් වහන්සේ.
1031 වික්ෂුන් වූහ සේය දීතං
ඒකසේදයත්
පංචවග්ගිය තේරා පංචවග්ගිය තෙරුන් වහන්සේද සේනුන් වහන්සේලාද යසෝ කුල පුත්තෝ යස කුල පුත්‍රයාද තස්ස පරිවාරා චතු පන්නාස සහායක ඒ ඔහුට පිරිවර වූ යහළු 54ක් වූ සහායකයෝද
යහළුවෝ 54 දෙනාද
යහළුවෝ 54 දෙනාද තින්ස බද්දවග්ගිය 30ක් වූ බද්දවග්ගිය කුමාරවරුද සහස්සං පුරාණ ජටිලා දහසක් වූ පුරාණ ජටිලයෝද සත්‍යින් දීහි අග්ගසාවිකේ සාවකේහි අට්ඨතෙය්‍ය සතා පරිබ්‍රාජක දීහි අග්ගසාවකේහි අග්‍රසාවකයන් දෙදෙනා සමග සද්දින් සමග අට්ඨතීය සතා පරිබ්‍රාජකා 250ක් වූ පරිබ්‍රාජක යෝධ ඒකෝ අඟුලිමාලත් තේරෝති එකම වූ අඟුලිමාල තෙරුන් වහන්සේද යනුවෙනි. උත්තං චේතං අට්ඨ කතායන් තීනි සතං සහස්සංච තීනි සතං සහස්සංච චත්තාලීසං පුනාපරේ ඒකෝච තේරෝ සප්පඤ්ඤෝ සබ්බේතේ ඒහි භික්ඛු කාටි. ඒතං අට්ඨ කතායන් මේ අට්ඨ කතාවෙහි තීනි සතං සහස්සංච 300ක්ද දහසක්ද පරේ පුනා චත්තා පුනා පරේ චත්තා දීසං නැවත අන්නේ වූ 41ක්ද 40ක්ද සප්පඤ්ඤෝ තේරෝ ඒකෝච ප්‍රඥාවන්ත වූ එක තෙරුන් වහන්සේ කෙනෙක්ද
යනුගෙන්
තේ සබ්බේ ඒහි භික්ඛුකා ඉති. ඒ සියලුම තෙරුන් වහන්සේලා ඒහි භික්ෂු උපසම්පදාවලත් තෙරුන් වහන්සේලාය යනුගෙන් උත්තං කියන ලදී. න කේවලංච ඒතේ කේවලංච හුදෙක්ම ඒතේ න ඒ තෙරුන් වහන්සේලා පමණක් නොවේ අන්‍යේපි බහු සම්ති අන්‍යෝද බොහෝ භික්ෂුන් වහන්සේලා ඇත්තේය.
අන්‍යෝ බොහෝ ඒහි භික්ෂු උපසම්පදාව ලැබූ ස්වාමින් වහන්සේලා විති.
අන්‍යෝද ඒහි භික්ෂු උපසම්පදාව ලැබූ තෙරුන් වහන්සේලා උප සෙය්‍ය දීදං යම්සේ දෙයක්
ඒ කෙසේ දෙයක්
තිසත පරිවාරෝ සේලෝ බ්‍රහ්මනෝ 300ක් පිරිවර වූ සේල බ්‍රාහ්මණයෝද බ්‍රාහ්මණතුමාද සහස්ස පරිවාරෝ මහා කප්පිනෝ දහසක් පිරිවර වූ මහා කප්පින රජතුමාද දස සහස්සා කපිලවස්තු වාසිනෝ කුල පුත්තා දස දහසක් වූ කපිලවස්තු වාසී කුල පුත්‍රයෝද සෝලස සහස්සා පරායනික බ්‍රාහ්මණා ඉති ඒව ආදයෝ. 16,000ක් වූ පරිවාර
පරායනික
බ්‍රාහ්මණ යන මේ ආදී
පරායනික බ්‍රාහ්මණයෝ
බ්‍රාහ්මණයෝ ඒවන් මෙසේ ආදයෝ මේ ආදී අය
ඒව මාදයෝ මේ ආදී අයයි
මේ ආදී අයයි. තේපන විනය පිටකේ පාලියන් න නිද්දිට්ටත්ත න උත්ත. තේපන ඒ තෙරුන් වහන්සේලා වනායි විනය පිටකේ පාලියන් විනය පිටක පාලියෙහි න නිද්දට්ට නිද්දිට්ටත්ත නොදක්වන ලද බැවින් න උත්ත ප්‍රකාශ නොකරන ලදී. ඉමේ තත්ත නිද්දිට්ටත්ත උත්තානි
බුත්තා ඉති
උත්තාන් උත්තා ඉති.
ඉමේ මේ තෙරුන් වහන්සේලා
තත්ත
ඒ සූත්‍ර පිටකයෙහි
නිද්දට්ටත්ත නොදක්වන ලද බැවින් උත්තානි ඉති කියන ලද්දේය. සත්තවීස සහස්සානි තීනියේව සතානිච ඒතේහි සබ්බේ සංඛාතා සබ්බේතේහි ඒහි භික්ඛුකාති. සත්තවීස සහස්සානි 27,000ක්ද තීනියේව සතානිච 300ක්මද ඒතේ සබ්බේ සංඛාතා සංඛ්‍යා ඒ සියලුම සංඛ්‍යාගත වූ
ඒතේ සබ්බේ
මේ සියලු දෙනා
සංඛාතා
සංඛ්‍යා වූ සබ්බේතේ එහි භික්ඛුකාති. ඒ සියලුම භික්ෂුන් වහන්සේලා එහි භික්ෂු උපසම්පදාව ලැබෙන ලැබෙන ලදී.
ලැබූ උතුමන් වහන්සේලාය.
ලැබූ උතුමන් වහන්සේලාය. තීන සරණාගමනේහි උපසම්පන් නොති. බුද්ධං සරණං ගච්ඡාමීති. ආදීනා නයේන තික්කත්තුං වාචං වින්දිතා.
ඉතික කවුරු හරි බැලුවා මං හිතන්නේ. එහෙමද?
බලන්න.
අපි ඒක මේ ටික කතා කරන් ගිහිල්ලා ඉමු. හරි. එතකොට මේ මෙතනදී කතා කරගෙන යන්නේ භාග්‍යවතුන් වහන්සේ පළමු බෝධියේදී, කියන්නේ පළමුවෙනි අවුරුදු 20 දී කියන එකයි. එක් කාලෙක ඒහි බික්කු උපසම්පදාවෙන්ම තමයි උපසම්පදාව ලබා දුන්නේ. අර මේ විදිහට උපසම්පදාව ලැබපු ස්වාමීන් වහන්සේලාගේ පිරිස විනය පිටකයේදී කියවෙන නම් ගණන 1341යි. ඒකයි මේ කිව්වේ ඒ ප්‍රමාණය ගැන. සහස්සූපරි ඒක චත්තාලීස උත්තරානි තීනි බික්කු සතානි කියලා. කොට ඒ නම් ටිකත් මේක කියවෙනවා. පැහැදිලිනේ. කොට ওই ටික කොහෙද කියවෙනව ඇත්තේ? මේ ස්වාමීන් වහන්සේලාගේ පැවිද්ද ගැන මහා කන්දකේ මේ ගැන විස්තර කියවෙනවා. කොට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයේ පටන් මේ විස්තර ටික මහා කන්දකේදී දැනගන්න පුළුවන්. කොට ඒ රහතන් වහන්සේලා විතරක් නෙමෙයි තවත් බොහෝ පිරිසක් වැඩ හිටියා එහි බික්කු උපසම්පදාව ලැබපු. හැබැයි විනය පිටකේදී කියවුනේ නැති නිසා විනය අට කතාවේදී ඒ ටික මේ ගාථාවට ගත්තේ නැහැ. විනය පිටකේදී නොකියවුන නිසා. විනය පිටකේ කියවුණු ප්‍රමාණය තමයි මේ කියන්නේ. ඒකට විනය පිටකේ නොකියවුණු ඒ ස්වාමීන් වහන්සේලා කවුද කියන එක උදාහරණ කීපයක් දෙන්නවා. ඒකට ඒ නිසා තමයි සත්ත්වීස සහස්සානී කියලා වෙනම ගාථාවකින් කිව්වේ. ඒකට සූත්‍ර පිටකයේ ඒ දැක්වුණු ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමාණය. ඒකට එතන කොච්චරක්ද ප්‍රමාණය? ඒකට මේකෙදි ඒ සියල්ලේ එකතුව ඒකට
1600
ක තමයි ඒ ප්‍රමාණය කියලා කියන්නේ. දෙක එකතු කරලා ගන්න. නේ. 27300යි 1341යි.
අවශ්‍යතාවය
විනය පිටකේදී කියන ඒවා දැන් විනය පිටකේදී ඒ කියවුණු නම් ටික විතරයි එතන කියන්නේ. දැන් ඊට අදාළව කියනවනේ මේ පිරිසෙතොට එහි බික්කු උපසම්පදාව ලැබුවා කියලා. විනය පිටකේ පෙළේ දැන් කියවෙනවනේ වස්තු ටිකක්. ඒ වස්තු වලදී කියවුණු නම් ටික මේ කියන්නේ. එහෙම නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. මාත් ඒක බැලුවා. එහෙම නැතුව කියලා වගේ තමයි මට නම් මතක. ඒ නිසා ඒ හැර 27300ක් කියලා. දැනට ඒ විදියට දරා ගන්න වෙනසක් තිබුණොත් මං කියන්න.
නැහැ ඒ බාහිරම ඉක්මනට
3000 ඒ ඒ ටික එන්නේ නැහැ මේ ටිකට අදාළ නැහැ.
ඒ
සනස් නිපාරායනික බහතුණන් කියන කතාවකට ඒකයි තමයි බැලුවේ නෑ. මේ ටික බලන්න බලමු හිමීට නේද? විස්තර සූත්‍ර පිටකේ එතන කියවෙනවානේ. ඒ දැන් අපි බලමු මට බලන්න දෙරුණා. ඔය වගේ අර දැන් මෙතෙන් සමහර විටක අපිට ලොකුවට වැදගත් නොවන කාරණා සමහර වෙලාවෙත් බලන්නේ නැහැ. මොකද කාලය ඉතින් අඩු නිසා. ඉතින් ඒ දැන් Taman ඉතින් බලන්න ඕන අපිට දැන් ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම කියන්න දෙන්නේ නැහැ සනස්. මේක එම එකක්ම අපිට කාලි මදි වෙයි කියන්නේ. ඊතෙන් අපි ටිකක් හොයලා බලමු. ඒ වගේම දැන් අර දැන් හොයන්නත් ලේසි ක්‍රමයක් තියෙනවානේ. ඒ විදිහට ටිකක් හොයලා බලමු. දැන් වචන වල අර්ථය උනත් පුළුවන් තරම් අපිම හොයන්න උත්සාහවත් වෙන එක තමයි වටින්නේ. මොකද ඒකෙන් තමයි තමන්ගේ දැනීම වැඩෙන්නේ. ඒක නිසා අර අපෙන් ඇහුවොත් ඉතින් අපි කියනවා කිව්වට ඒක අපරාධයක්. ඊට වඩා තමන් වචනේක අර්ථ බලන්න හොඳම ක්‍රමය තමයි තමන් මේ වචනේ හැදුම් වෙටි කොහොමද එහෙම තමන් ටිකක් හිතලා බලන්න. ඒත් එහෙම කළාම තමන්ගෙත් දැනීම වැඩෙනවා. හරි අපි මේක ඉතින් අපේ හැදිරි කමන්නේ නෑනේ වෙන නේද මේ කියපු ටික ඉතිරි කොටස කියාගෙන යමු. හරි.
බුද්ධං සරණං ගච්ඡාමි ආදීනා නයන තික්කතුම් වාචං විදිත්වා උත්තේ මේ සරණාගමනයේ උපසම්පන්නෝ තේමී සරණාගමනයේ ති උපසම්පන්නෝ ඉති තේමී සරණාගමනයේ උපසම්පන්නෝ යයි
යනු
යනු උත්තං සරණං ගච්ඡාමි ගච්ඡාමි ති උත්තං සරණං ගච්ඡාමි ආදි නයෙන්
ඒ තැන්ම සමහර තැනක මේ ඉතිපදෙත් එක්ක අපි කියලා තියෙනවා කලින් පිටිපස්සේ පදයක් ගැලපෙන පදයක් තිබුණොත් ඒකත් එක්ක එකතු කරලා කියනවා. දැන් මේ වගේ තැනක ඉති ආදීනා නයේන යන ආදී ක්‍රමයේ යන ආදී න්‍යායේ
යන ආදී න්‍යායේ සිත්තු වාචං හිඳිත්වා තුන්වරක් වාග් වේද කොට උත්තේ තීන් සරණාගමනේ කියන ලද තුන් සරණාගමනේ උපසම්පන්නෝ
උපසම්පදා වූ භික්ෂුන් වහන්සේ
අයං හි උපසම්පදා නාම අට විධා අයං මේ උපසම්පදා නාම මේ උපසම්පදා නම් අට විධා අට රැදෑරු වේ. ඒහි භික්ඛු උපසම්පදා සරණාගමන උපසම්පදා ඕවන්න පටික්කහන උපසම්පදා පංච ව්‍යාකරණ උපසම්පදා ගරුදම්ම පටිග්ගහන උපසම්පදා භූතේන උපසම්පදා අට්ඨවාචික උපසම්පදා ඥාති චතුර්ථ කම්ම උපසම්පදා
ඉති යන්වෙනි
යන්වෙනි සත්ත ඒහි වික්ඛු උපසම්පදා සරණාගමන සත්ත ඒහි වික්ඛු උපසම්පදා සරණාගමන උපසම්පදා ච තා ඒව තත්ත එහි වික්ඛු උපසම්පදා ච ඒහි වික්ඛු උපසම්පදාවද සරණාගමන උපසම්පදා ච සරණාගමන උපසම්පදාවද බුත්තා ඒව කියන ගදමය ඕවාට පටිග්ගහන උපසම්පදා නාම තස්මාදීතේ පස්සබ
ඒ ටිකක් කියලන් ඕවාද පටිග්ගහන උපසම්පදාව නම්
ඕවාද පටිග්ගහන උපසම්පදාව නම්
ඉතිරි ටික අර උපුටා ගැනීමක් නේ. ඒ ටික අපි පාලියෙන් කියන්නේ ගන්න.
තස්මාදීතේ පස්සබ ඒවං සිද්ධි ධම්මං විප්පන්නේ හිරෝතප්පං
හිරෝතප්පං
හිරෝතප්පං පච්චුප්පච්චිතං භවිසanti
භවිස්සති
භවිස්සති තේනේසු නවකේසු මජ්ක්‍ධිමේසු චාති
නවේසු මජ්ක්‍ධිමේසු චාති
චාති ඒවං කි තේ කස්සප සිද්ධි තබ්බං තස්මාදී තේ කස්සප ඒවං සිද්ධි තබ්බං යං කිංති ධම්මං සෝසා සොස්සාම පුළුසුපත්
හොඳට බලන්න
සුලූප සංහිතං සම්බන්තං අට්ඨකත්තා මනිකත්තා සබ්බං චේතසා සමන්තා හරිත්වා
සමන්නා හරිත්වා
ඕහිත සෝතෝ ධම්ම සුසාමීති ඒවං කි තේ කස්සප සිද්ධි තබ්බං තස්මා කිල තේ කස්සප ඒවං සිද්ධි තබ්බං සාත සහගතා ච මේ කායගතාපති න විජිනිස්සං විජිනිස්සතිති ඒවං කි තේ කස්සප සිද්ධි තබ්බං කි ඉමිනා ඕවාද පටිග්ගහෙන
පටිග්ගහණේන
මහා කස්සප තේරස්ස අනුඤ්ඤාත උපසම්පදා ඉමිනා මේ ඕවාද පටිග්ගහණේ මහා කස්සප තෙරුන් වහන්සේට අනුඤ්ඤාත උපසම්පදා අන්දන වදාළ උපසම්පදාවයි.
ඒකට මේ විස්තර කරගෙන ගියේ මුලින් කිව්වේ තිසරණ සමාදානයෙන් ලැබෙන උපසම්පදාව ගැන. මේ ටික කලින් උපසම්පදා විභාගෙදීම කට්ටිය පාඩම් කරලා ඇති. මේ ඉතින් මේ තිසරණ සමාදානයෙන් උපසම්පදාව ලබනවා කියලා කියන්නේ. ඉතින් මේක දැන් කරන්න බැරිද? තිසරණ සමාදානයෙන් දැන් උපසම්පදාව ගන්න බැරිද? දෙයිද පුළුවන්? දැන් බෑ. ඒ මුලින් භාග්‍යතුන් වහන්සේ පනවලා ඊට පස්සේ මේ උපසම්පදා ක්‍රමයේ අවලංග කරලා තමයි ඊට පස්සේ ඤත්ති චතුත්ථකම්ම උපසම්පදාව හැනෙන්නේ. ඒ නිසා දැන් උපසම්පදාව පිළිထන්නේ පුරාණයේදී පැවිද්ද උපසම්පදාව දෙකම තිසරණ සමාදානයෙන්මයි දේශනා කරලා තියෙන්නේ. හරි. එතකොට ඒක පැහැදිලි. ඉතින් තිසරණ සමාදානයෙන් වෙන උපසම්පදාව දැන් ඒක ලෝකේ පවතින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදි විතරයි. ඊට පස්සේ මේ උපසම්පදාව අටවැදෑරුම් ඒ අටේ නම් ටික මතක් කළා. එහි වික්ඛු උපසම්පදාව සරණාගමන ඕවාද පටිග්ගහන පංහ ව්‍යාකරණ ගරු ධම්ම පටිග්ගහන දූතේන උපසම්පදා අටවාචිකා ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා කියලා. එතකොට මේකේ එහි වික්ඛු උපසම්පදාව ගැන අපි කලින් කතා කළා. ඒත් එකම සරණාගමන උපසම්පදාව ගැනත් දැන් කතා කළා. එතකොට ඊළඟට කියවුණ ඕවාද පටිග්ගහන උපසම්පදාව කියලා කියන්නේ මොකක්ද? තේරුම අවවාද පිළිගැනීම නිසා ලැබෙන උපසම්පදාව කියන එකයි. එතකොට මේ උපසම්පදාව ලැබුණේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මෙන්න මේ අවවාදය භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවා. ඒ අවවාදය පිළිගන්නවත් එක්කම ස්වාමීන් වහන්සේගේ උපසම්පදාව ලැබුණා. එතකොට ඒක වෙන කාටවත් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේට විතරක් ලැබුණු විශේෂ උපසම්පදාවක්. මොකක්ද මේ අවවාදයේ තේරුම? අපි එකින් එක ඔක්කොම පරිවර්තනය කරන්න ඕනේ වෙලා යන නිසා. ඉතින් ඒ අදාළ උදම් තියෙන තැන දීලා තියෙනවනේ. ඒක පිටුවන් කෙනා මට බලන්න බැරි වුණා. දැන් ඉතින් හොයාගන්න ලේසියි ඒක. තියෙන තැන අපි බැලුවා. ඒක බුද්ධජයන්ති පොතේ පිටුවන් කෙනා බලන්න බැරි වුණා. කස්සප සංයුත්තේ කියන එක දීලා තියෙනවා. සංයුත්ත නිකායේ කස්සප සංයුත්තේ. එතකොට මේකේ කෙටියෙන් අර්ථය තස්මාතිහ තේ කස්සප එවං සික්කිතබ්බං. කාශ්‍යප යෙනි මේ ශාසනයෙහි ඔබ වහන්සේ විසින් මෙසේ හික්මිය යුතුයි. එතකොට තස්මාතිහ කියන තැන ඉහ කියද්දී ඉමස්මින් ශාසනය කියන එකයි අර්ථය. මෙහි කියන අර්ථය එතන මේ ශාසනයෙහි කියන එකයි. තිබ්බම් මේ හිරොත් අප්පම් පච්චුපට්ඨිතම් භවිස්සති. මේකේ තේරුම තේර නවක මධ්‍යම කියන මේ හැම කෙනෙක් විෂයෙහිම මේ හිරොත් අප්පම් මගේ තිබ්බම් හිරොත් අප්පම් මාගේ තීව්‍ර හිරියොත් බව එළඹ සිටියේ වන්නේ. ඒ කියන්නේ තදින් ශක්තිමත්ව බලවත් විදියක හිරියොත් බවක් ගරුත්වයක් කියන එකයි මේ පිරිස කෙරෙහි එළඹ සිටින්නේ වන්නේය කියලා හික්මෙන්ද කියලා පළවෙනි අවවාදෙ දෙනවා. එතකොට හැමෝටම ගරුත්වයෙන් වැඩිහිටි බාල හැමෝටම ගරුත්වයෙන් කටයුතු කරන්න කියන එකයි. ඊළඟ දෙවෙනි අවවාදය තස්මාතිහ තේ කස්සප එවං සික්කිතබ්බං යං කිංචි ධම්මං සොත්තාම කුසලූපසංහිතං සබ්බං තං අට්ඨිකත්වා මනසිකත්වා සබ්බං චේතසා සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සොත්තාමීති. මොකද්ද තේරුම? යං කිංචි ධම්මං සොත්තාම යම් ධර්මයක් ශ්‍රවණය කරන්නෙමු නම් මොන විදිය ධර්මයක්ද? කුසලූපසංහිතං යං කිංචි කුසලූපසංහිතං ධම්මං සොත්තාම යම් කිසි කුසලූපසංහිත ධර්මයක් කුසල් ධර්මයන්ගෙන් යුක්ත, කියන්නේ යහපත් අවවාදයන්ගෙන් යුක්ත ධමයක් අහනවා නම් තං සබ්බං ඒ සියල්ල අට්ඨිකත්වා. මේකේ අර්ථය විස්තර කරන්නේ ඒස මහිහං අත්තෝති. මේ ධර්මය මට අර්ථවත් ධර්මයක් කියන බව දැනගෙන අට්ඨිකත්වා ඒස ධම්මෝ මයිහං අත්තෝ කියන එකයි අර්ථය. මේ ධර්මය මට අර්ථවත් ධර්මයක් කියන බව හිතේ තියාගෙන මානසිකත්වා මෙනෙහි කරමින් පදයක් පදයක් ගානේ අර්ථ මෙනෙහි කරමින් සබ්බං උදන චේතසා කියලායි කියන්නේ. මට මතක තිබුණේ චේතසෝ කියලාද කියන එක. සබ්බං චේතසා සමන්නාහරිත්වා ජටු සංගායනා චේතසා සබ්බං චේතසා සමන්නාහරිත්වා. එතකොට සියල්ල මනාව දරා ගනිමින් කියන එකයි. සමං ආහරිත්වා. එතකොට හරියට මේක කියන්නේ අර කලයකට වතුර බින්දු වැටෙද්දි ඒවා සිදුරු නැති කලයක් නම් ඒ වතුර වැස්සෙන්නේ නැහැ. ටිකෙන් ටික පිරෙනවා. අන්න ඒ වගේ ඒ කියන දහම් කරුණු මනසිකාර කරනවට අමතරව දරා ගනිමින් ඒ සියල්ල දරා ගන්නා අතර දරා ගනිමින් පෝහිත සෝතෝ ධර්මයට යොමු කළ කන් ඇතිව ධම්මේ නිහිත සෝතෝ තපිත සෝතෝ කියලයි කියලා කියන්නේ. එතකොට දහමට දහමෙහි තැබූ කන් ඇතිව යොමු කරපු කන් ඇතිව ධම්මං සුස්වාමි ධහම අසන්නෙමි කියලා හික්මෙන්න කියනවා. ඒ වගේම ඊළඟ අවවාදී සාත් සහගතාචමී කායගතා සති න විජහිප්පතීති. මේ මා විසින් සාත සහගතාච කායගතා සති සුඛ සම්ප්‍රයුක්ත වූ කායගතා සතිය න විජහිප්පති අත්හරින්නේ නැහැ. මෙන්න මේ විදියට හික්මෙන්ද කියලා අවවාද කරනවා. කෙටියෙන්ම කිව්වොත් මොනවද අවවාද තුන? පළවෙනි අවවාදේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගරුත්වයෙන් කටයුතු කරන්න. දෙවෙනි අවවාදය ධර්මය කෙරෙහි ගරුත්වයෙන් කටයුතු කරන්න. තුන්වෙනි අවවාදය කායගත සතිය අත්හරින්නේ නැතිව ප්‍රගුණ කරන්න. මෙන්න මේ අවවාද තුන ලබා දෙනවා. ඒක පිළිගන්නවත් එක්කම සන්නහිත උපසම්පදාව ලැබුණා. ඉතින් අපිත් ඉතින් මේ ටික මේ විදිහටම පුහුණු කරන්න ඕනේ. දැන් අර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ සිටිය සාසනේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ වෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉතින් මේ දේවල් මෙහෙම ගරුත්වයෙන් සැලකුවා නම් නේද? අපි කොහොම ගරුත්වයෙන් මේ දේවල් වලට මේ කියපු අවවාද වල හික්මෙන්න ඕන? ඉන්සතින් නිතර මතක් කරන්න ඕන ඒ උතුමන් වහන්සේලා අවවාදයෙන් විතරක් නෙවෙයි ආදර්ශයෙන්ම මේ දේවල් කරලා පෙන්නලා තියෙන දොට මේ වැඩිහිටි බාල හැමෝටම ගරුත්වයෙන් සැලකන ගිහින් මේ අවස්ථාව නිසා කාරණාවක් අපි මේ ගාමම මතක් කරනවා. දැන් අපි සමහර විටක අනික් ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරද්දී පුළුවන් තරම් ගරුත්වය ඇතිව Tamanට බාල කෙනෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් ගරුත්වයෙන් කතා කරන්න උත්සාහ කරගන්නවා. දැන් අපිට දැවිදි වුණ මුල් කාලිනම වුණ දෙයක් තමයි වැඩිහිටි සන්නාන්ත කෙනෙකුට නම කියලා කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගමේ නම කියලා තමයි කතා කරන්නේ. ඒ නිසා අපි ඒ වගේ ඒ පුරුදු ඒ ගරුත්වයට. ඒ නිසා අපි කතා කරද්දී මීගොඩ ලොකු ස්වාමීන් වහන්සේ, අඟුල්ගමුවේ ලොකු ස්වාමීන් වහන්සේ, එතකොට සීලගම ස්වාමීන් වහන්සේ. මේ විදිහට අපි ගමේ නම කියලායි කතා කරන්නේ පුරුදු වෙන්න. එතකොට බාල කෙනෙකුට වුණත් අපි නිකම්ම නම හරි නමේ කොටසක් හරි කියලා කතා කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ. අපි සමහරට ඔන්න දමිත ආයුෂ්මතුන් වහන්සේ. ඉතින් අඩුම ආයුෂ්මතුන් කියලා හරිවත් නේද? ඒ වගේ අර ගරුත්වයෙන් Tamanට බාල කෙනෙකුට වුණත් සම්පූර්ණ නමත් එක්ක තවර ආයුෂ්මතුන් වහන්සේ ආයුෂ්මතුන්. ඒ විදිහේ බොහොම ගරුත්වයෙන් කතා කරන්න පුරු කරගන්න ඕන. මොකද අපේ ගරුත්වය බාල කෙනෙකුට හරි අඩු වෙනවයි කියලා කියන්නේ අපේ සංගරුත්වය අඩු වෙන්න එමීට අපි දන්නේම නැති වේ වගේ පැතිවලට අපි යනවා. ඒ නිසා අපි ඒ තැන් බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අපේ ඒ අඩුපාඩු තියෙනන් අපි ඒව හදාගන්න නේද? ඒ නිසා අපි ඒ වගේ අර නිරන්තරම මේ දේවලුත් මතක් කරගන්න ඕන. මේ උතුමන් වහන්සේලා දොට ආදර්ශයෙන්ම මේ දේවල් පෙන්නපු නිසා. ඒ නිසා අපි සමහර විටක මේ පොඩි දේවල් කියලා හිතෙයි. මේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි අපේ ජීවිත නිවන් ගමනට යන එක ඒකට හේතු සැකසෙන්නේ. ඒ නිසා අපි මේ කුඩා කුඩා දේවල් වුණත් අඩුපාඩුවක් නම් මේ දේවල් අපි හදාගෙන යනවා. ඒක තමයි පැවිද්දක දියුණුවක් වෙන්නේ. බාල කෙනෙකුටද? ඔව් වරදක් නැහැ. නම කීවත් වරදක් නැහැ. නමුත් අර ගමේ නම කීවත් වරදක් නැහැ. ඒ ගමේ නම කියලා ගමේ නම විතරක් ඒත් කිව්වොත් වැරදි. ඒ ගමේ නම කියලා ආයුෂ්මතුන් මහත්මිය කියලා කතා කරන්නේ. වැරැද්දක් කියන්නේ බෑ. ඉතින් අපේ සාමාන්‍ය ව්‍යවහාරයේදී නැති නිසා දැන් බන්තේ කියන වචනේ වැඩිහිටියෙකුට ආමන්ත්‍රණයට තමයි තියෙන්නේ. ඒකේ සිංහල පරිවර්තනය තමයි දවට ස්වාමීන් වහන්සේ කියලා
කියන්නේ.
ඔය තමන්ගේ බාලකයෙකුට ඉතින් දැන් එහෙම කොහොම වුණත් ඉතින් ගැටුවන්නේ ආයුෂ්මතුන් වහන්සේ කියලා. ඉතින් ගරුත්වයෙන් ඒක ඇත්තටම ගරු වචනය. දැන් ආයුෂ්මතුන් වහන්සේ කියන එක ආයුෂ්මතුන් කියන එක ඉතින් අගෞරව වචනයක් නෙවෙයි. ඒක ගරු වචනයක් මත. ඒ නිසා අපි මේ ගරු වචන භික්ෂුන් වහන්සේලා විදිහට ඉතින් අපි කොහොමත් ඒ වගේ කරගන්න ඕනේ. අර භික්ෂුන් වහන්සේලාගේ ಗುಣ කියන තැන්වල කියන්නේ නේද? බොහොම අර ගමන් බිමන ගමන බිමන වුණත් බොහොම ශාන්තයි අනිත්‍යයි පැහැදෙන විදිහට. වචන ස්වරූපේ වුණත් වාග්යතන අපි විතර කරන්නේ හෝරි ඒ පුරේ භවා හෝරි කියලා විස්තර කරන්නේ. ඒ කියන්නේ උසස් අය පාවිච්චි කරන විදිහේ වචන. එහෙම නැතිව අර පහත් විදිහේ අය පාවිච්චි කරන වචන නෙවෙයි. බොහොම ගරුසරු ඇතුව තමයි කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝදී. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේගේම දේශනානේ. ඒවා ඉතින් අපි පොළුවේ තියාගෙන අපි මේ ටික බොහොම ගරුත්වයෙන් පිළිපදිනවා. ඒතකොට ඉතින් අපේ ජීවිතවල ලොකු අපි නොහිතන දියුණුවක් අපි මේ වගේ පොඩි පොඩි දේවල් උනත් හදාගත්තී අපි නොහිතන දියුණුවක් අපේ වෙනවා. සමහරට අපිට මේ වගේ පොඩි පොඩි දේවල් තමයි සමහරට අපිට බාධාවක් හිටින්නේ අපේ සමාධියක් දියුණු වෙන්න. සමහරට අපේ ප්‍රඥාවක් වැඩෙන එකට. ඒ නිසා අපි මේ කුඩා කුඩා අඩුපාඩු වල ඉඳන්ම එමෙයට හදාගෙන ගියොත් මේ වගේ ලොකු උපකාරයක් වෙනවා. සාදු වරදක් නැහැ. ඕක දැන් අර අපේ සිංහල ගානහන්තරට ගුරු අඩුකම නිසා සමහරට අපි ස්වාමීන් වහන්සේ කියන එකට වඩා අරක ටිකක් විතර පුරු නැති ගතියක් වගේ ඇතිවෙන්නුට තියෙන පුළුවන්. මේ කුරාණේ බන්තේ කියන වචනේ තමයි ඉතින් පාවිච්චි කරලා තියෙන. දැන් පාලි භාෂාවෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා පාලි වචනයක් තිබුණේ නැහැ නේ. ඉතින් ඒ බන්තේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සිංහල ස්වාමීන් වහන්සේලා ගොඩ දෙනේ කියනාට කැමති ස්වාමීන් වහන්සේ කියලා කතා කරන එකට. ඒ නිසා
දැන් මේ
අපේ පාලිකාරයේ බන්තේ කියන එක මේ ඉංග්‍රීසියයි. ඒක රටවල් වලට නම් බෙදීමක් නැහැ. ඉතින් පාලි වචනේ. ඒක සිංහල පරිවර්තනයේ තමයි ඒකට ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. එහෙම බෙදීමක් ඉතින් අපි ඒ අර්ථය තේරුම් අරගෙන ඉතින් ව්‍යවහාරේ කොහොම කළත් ඒක වරදන්නේ. නවතින්න. ඔව්. භාග්‍යතුන් වහන්සේටත් පාවිච්චි කරලා තියෙනවා. බන්තේ කියන එක ඉතින් පොදු වචනයක් ඒ වුණාට ඒ කියන්නේ ආලපන වචනයක්. ඔව්. ඔබ දනිතයට පාවිච්චි කරවුකුත් දැන් ඕන තරම් තියෙනවනේ. ඔව්. ඒ දැන් හරි ඉතින් මේ වැඩිහිටියට කියන වචනේ. හරි. අපි ඒක ඇති දෙන්නේ. ඒත් එක්කම අපි ධර්මය අහද්දි ඒ කතාවක් මතක් කරන්න ඕනාව තිබුණා. ධර්මය අහද්දි අපි නිතරම මේ ධර්ම ගරුත්වය ඇති වෙන විදිහට අපි ධර්මය අහන්න පුරු කරගන්න ඕනේ. ඒකත් කියන්නේ හේතුවක් තිබුණා. සමහර විට අපි දැන් අපි රෙකෝඩින් එකක් අහනවායි කියලා හිතමුකෝ. ධර්මය ඒ තැනකදී වුණත් අපි ඒ ගරුත්වය ඇති වෙන විදිහට ධර්මය අහන්න පුරු කරගන්න ඕනේ. සමහර විටක අපි මොන නිදාගන්න නිින්ද යන්නේ නැතුවට වගේ මේක කණේ තියාගෙන සමහරට එහෙම නිින්ද යන අවස්ථාවෙ ඉන්න පුළුවන්. ඒක ටිකක් ධර්ම ගරුත්වයට හොඳ මදි. ඒ නිසා අපි එහෙම තියාගන්න හොඳ නැහැ. අපි අර කියන්නේ අහන අතරේ ඇත්තරම සුද්ධ හිතින් කුසල් හිතින් අහන අතරේ ඉඳ ගියාට ඒක වරදක් නෙවෙයි. එමනේ අපි කම්මැලිකමට සමහර විට. ඉතින් අර ඇඳේ ඇලවිලා එහෙම සමහරට අහන් ඉන්නේ ටිකක් ඒක ධර්මගරුත්වයට හොඳ මදි. අපි සකසලා බොහොම සද්භාවයෙන් අපි ඒ අහන උපකරණය තමන්ට වඩා උස තැනක වගේ තියලා එහෙම අහන්න පුළුවන් නම් ඒක තමයි වඩා හොඳ. තමන් ඉඳගෙන ඉන්න තැනට වඩා උස තැනක තියලා ඒ විදිහට ධර්මය අහන එක. අපිට ඇත්තටම අපේ ගෙවල් වලදී පවායේ කාලේ අපේ අම්මලා පවා ඉතින් අපි බිම ඉඳගෙන ඒ රේඩියෝ එකක් තිබුණා. ඉතින් ඒක මේ මේසයක් උඩින් හරියට නැත්නම් පුටුවක් උඩින් හරියට බිම ඉඳගෙන අහන්නේ. එහෙම නැත්නම් පහළ ආසනයක හරි අඩුම ඉඳගෙන තමයි අහන්නේ ඉඳගෙන. ඒ නිසා ඉතින් අපි මේ දේවල් උත්තර ගන්න ඕන විචුණාන්තලා විදිහට ධර්ම ගරුත්වය ඒකනේ දැන් මේ කියන කාරණා අපි ධර්මය අහද්දි වෙනවද කියන එක දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිපදපු ඒ කාරණා ටික. අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසා සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. එහෙමද? කියන එක අපි කල්පනා කරලා බලන්න. දැන් කියපු දේවල් අපිට මතකද? දේශනාව ඉවර වුණායින් පස්සේ අපි මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න මට්ටමට දරාගත්තද කියන මෙන්න මේ දේවල් ඉතින් කල්පනා කරලා බලන්න
ඕනේ. කුසලයෙන්
යුක්ත කියන එක. දොර අනික් කාරණාව කායගත සති. ඉතින් මේ දේවල් අපි කොහොමද හුරු කරන්න ඕන? අපේ තරුණ භික්ෂු වහන්සේලා විදියට නේද? අපේ ජීවිතේට කායගත සතිය හොඳට හුරු කරගෙන තියෙන්න ඕන. රාග ආදී කෙලෙස් වලින් කෙලෙස් වලට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙන්න. නිසා අපි මේ කියන කාරණා නිකම්ම පොත කියවන යනවට වඩා මේ කාරණාත් අපි පොඩුවට අරගෙන හිතට අරගෙන නේද? මේක නම් විශේෂයක් එහෙම මම ඒක පොඩ්ඩක් අපි බලලා කතා කරමු නේද? කායගත සතිය කියලා ඉතින් පොදුවේ කියන්නේ නම් සියලු කායගත සතියටයි. මෙතනදී ඇතැම් විටක දොත්තිං සාකාරයේ වෙන්න පුළුවන්. බොහෝ තැනක දොත්තිං සාකාරයේ තමයි කායගත සති කියලා ප්‍රධාන වශයෙන් දක්වන්නේ. හරි. අපි ඉතින් ටික කුසල උපසංහිත. කුසල උපසංහිත. ඊළඟ කොටස කවුද බෙල්වේ දන්නේ? ඒ ටික අපි පාලියෙන් කියමු. ඒ උද්ෘතය ඒ මුල් ටික අපි පරිවර්තනය කරගෙන යමු.
භගවන්ගේ භාග්‍යතුන් වහන්සේ වනාහි කුඹාරාමි පූර්වාරාමීති අනුචන්තමන්තං ලෝපාතං සාමනීරං භාග්‍යතුන් වහන්සේ අනුව සක්මන් කරනා වූ ලෝපාත සාමනීරේ මනන්තේද උතුමාතක සංඥාතුවා ලෝපාත රූප සංඥාතුවා මේ ධම්මානානන්ත නානා ව්‍යංජන උදාහු
ඒකත්තා
ව්‍යංජනං ඒව නානක්ති දසස්ස විසිතේ පංචී සුති
ඕ නානං ඉති නානං ඉති ඕන්නේ කියලා
කෝපී දෙතින්දර පරිවර්තන
නෑ
නානන්ති
ඒ ටික නම් කියන්න වෙනවා. ඔව් ඒ ටික පරිවර්තනය කරන්න. ඒ ව්‍යංජන මේව නානං යනුවෙන් ව්‍යංජනං ඒව නානං ඉති
ව්‍යංජනං ඒව නානං ඉති
ව්‍යංජනයම විනස්ද යයි
ව්‍යංජනයම විනස්ද යයි දස අසුබෙන් සිටි දස අසුබයන් නිශ්චිත වූ
පඤ්ඤේ කිය ඇති බහු වචනේ තියෙන්නේ ප්‍රශ්න විචාල තේක
සෝකේ සෝපාක සාමනීරී මහන්සේ ඒ ප්‍රශ්නයන්ට ව්‍යාපාසි
ඒ ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳු සේක
භගවත් සාදුකානං දස්වා අතිවස්සෝති ත්‍රං කෝපං සෝපාත් ඉති කුති භගවා භාගතුන් වහන්සේ තස්ස ඒ කෝපාක සාමනීරින් වහන්සේට සාදුකාරං දස්වා සාදුකාරදී කෝපාක කෝපාගේ ත්‍රං බුදුහන්සේ අතිවස්සෝති කෙතේ
වස්සෝ කියන්නේ කති වස්සෝ සිතුවන් ආව එවැත්නි වස් කීයද ත්වං ඔබ වහන්සේ සෝපාක සෝපාකීනි සෝපාක සෝපාකී ත්වං කති වස්සෝ අසි වස් කීයක් ඇත්තේද ඉති පුච්චි විචාරසේක
අත්වස්සෝ ආන් බදවා ඉති බදවා අනන්නම් සත්වස්සෝ
ඒ ආලපන පදේ භගවා කියලා කියන්නේ
බදවා බාහිර බඳුනක අනන්නම් සත්වස්සෝ සියවස් ඇත්තේ
සියද්ද සාමනීර කාලි අවුරුදු 7
අවුරුදු
ඉනා වෙන්න එපා ඒක හොඳ නෑ
අත් අවුරුදු
කලබල
වෙලා සත් වස් ඇත්තේ වෙමි
සත් වස් ඇත්තේ යයි පිළිතුරු දෙක කොපාක ත්වං මම සම්පන්නිත ඥානීනේ සත්‍ය සම්සම්දෙත්වා අන්ති ව්‍යාපාසි ඉති ආරත චිත්තෝ උපසම්පදං අනුයාමි සෝපාක සෝපාමේ ත්වං නුග නුගවහන්සේ සම්පන්නිත ඥානීනේ සත්‍ය සම්සම්දෙත්වා මාගේ සම්පන්නිත ඥානීය හා සම්
සසඳා
සසඳා පංචි යාකා යාකාසි ප්‍රශ්නයන්ට පිළිතුරු දුන්
ප්‍රශ්න විසඳු වීය
ඒකෙයි ආරතු දුක්ඛෝ වාදී වන්නාමි සිද්ධාත් දැනි
එහෙමද සතුටු කළ සිතත්තා වූ භාග්‍යවතුන් වහන්සේ
සතුටුකල සිත්තාව භාග්‍යවතුන් වහන්සේ උපසම්පදං අනුජානි උපසම්පදාව අනුදෙන වදාළ තේක අයම් පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදා අයම් නිය පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාවයි ගරුදම්ම පටිග්ගහන උපසම්පදා නාම ගරුදම්ම පටිග්ගහන උපසම්පදාව නම් මහා ප්‍රජාපතියා මහා ප්‍රජාපති ගෝතමී අට ගරුදම්ම පටිග්ගාණී අනුඥාත උපසම්පදා අට ගරුදම්ම පටිග්ගාණී පිළිගැනීමෙන් අනුඥාත අනුදැනවදාළ උපසම්පදා උපසම්පදාවයි දූතේන උපසම්පදා නාම අටකාත්‍යා ගණිකාය අනුඥාත උපසම්පදා දූතේන උපසම්පදා නාම යනු අටකාත්‍යා
දූතේන උපසම්පදාව නම්
දූතේන උපසම්පදාව නම් අටකාත්‍යා ධනිකාය අටකාතිනම් ධනිකාවච අනුඥාත උපසම්පදා අන්දන වදාලා වූ උපසම්පදාවයි අටවාචිකා උපසම්පදා නාම භික්ඛුණා භික්ඛුණී සංගතෝ ඥාති චතුත්ථේන භික්ඛු සංගතෝ ඥාති චතුත්ථේනාති ඉමේහි විහි කම්මී උපසම්පදා අටවාචිකා උපසම්පදා උපසම්පදා නාම උපසම්පදාව නම්
භික්ෂුණියකට
භික්ෂුණී සංගතෝ භික්ෂුණී සංඝයා විසින්
විසින් කියලා ගත්තේ කොහොමද තෝ ප්‍රත්‍යයෙන්
සංඝයාගෙන් ඥාතිජතත්ත කර්මයෙන්ද භික්ෂු සංගතෝ භික්ෂු සංඝයාගෙන්ද ඥාතිජතත්තේන යක්ති චතුර්ථ කර්මයෙන් යක්ති චතුර්ථ කර්මයෙන් යයි මේහි ගිහි කම්මේහි
මේ කර්ම දෙක මේ විනය කර්ම දෙකින්
උපසම්පදා කරන ලද්දා උපසම්පදාවයි යක්ති චතුර්ථ කම්ම උපසම්පදා නාම භික්ඛුණා මේතරෙහි උපසම්පදා ඥාති චතුත්ථ කම්ම උපසම්පදා නාම ඥාති චතුත්ථ කම්ම උපසම්පදාව නම් භික්ඛුණා භික්ඛුන් වහන්සේලාට ඒතරෙහි දැන් මේ කාලෙෙහි
භික්ඛුන් වහන්සේලාගේ කියලා ගත්තම අර්ථ පහදෙනවා
භික්ඛුන් වහන්සේලාගේ ඒතරෙහි දැන්
ඔව් එතන පොඩ්ඩක් නවත්තන්න මේ ටිකේ පොඩි පාටේක දෝෂයක් තියෙනවා ඊළඟට කියාගෙන යන කොටසේ මේ ටිකේ මේ විදියට අර්ථ ගන්න බෑ ඒක චට්ට සංගායනාවේ තියෙන එක මීට වෙනස් ඒ විදියට අර්ථ ගන්නයි වෙන්නේ නැත්නම් ඊළඟ කොටස පැටලෙන එතන යා අයන් කියලා තියෙන පටන් ගන්න තැන තියෙනවනේ ඒ යා අයන් කියලා තියෙන තැන ඉඳන් ඊළඟ පිළේ තී තරණගමනීහි පබ්බජ්ජං උපසම්පදං තිබ්බං අනුඤ්ඤාතා කියලා කියන තැනට එනකම්ම පොඩි ඉරක් ගහගන්න යටින් ඉමාසු අට්ඨසු උපසම්පදාසු කියලා තියෙන පේලි දෙකක් එතකොට යා අයන් අනුජානාමි බික්කවීමේහි කියලා ඒ පටන් ගන්න තැන එතන ඉඳන් ඊළඟ පිළේ අගට යනකම් ඒ ටික වෙනස් කරලා මේ විදියට ලියා ගන්න උඩින් යාසා භික්ඛවේ ඒ ටික අපි බෝඩ් එකේ ලියමු යාසා භික්ඛවේ කියන තැන අපි එතකන් ඒක අපි පරිවර්තනය කරන්නම් මේ ටික නැත්තම් පැටලෙන නිසා ඉමාසු අපි මේ ටික ලියාගෙනම කතා කරමු එතකන් මේක ලියනකන් ඒක දැනට ලියන්න හදිසි වෙන්න ඕනේ අපි මේ කියපු ටික පොඩ්ඩක් කතා කරගෙන යමු කොනේ හරි පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව කියලා කියන්නේ මොකක්ද මේකේ තේරුම මොකක්ද පඤ්ඤ ව්‍යාකරණ පංච එහෙම නෙවෙයි පංහ පංහ කියන්නේ ප්‍රශ්නය ව්‍යාකරණ කියන්නේ විසඳීම එතකොට ප්‍රශ්න විසඳීමෙන් ලැබුණ උපසම්පදාව කාටද සෝපාක ස්වාමීන් වහන්සේට එතකොට ස්වාමීන් වහන්සේ සාමණේර කාලෙදී වයස කීයේද වයස 7 භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා උද්දමාතක සංඥා ඉතිවා සෝපාක රූප සංඥා ඉතිවා ඉමේ ධම්මා නානත්තහ නානා ව්‍යංජන උදාහු ඒකත්තා ව්‍යංජනමේව නානං කියලා ප්‍රශ්නයක්. උඩ මේ උද්දමාතක සංඥාව කියලා එකක් තියෙනවා රූප සංඥා කියලා තවත් එකක් තියෙනවා. එතකොට මේ ධර්ම වෙනස් අර්ථ තියෙන වෙනස් නම් තියෙන දෙකක්ද එහෙම නැත්නම් අර්ථය එකයි වෙනම නම් දෙකක් විතරක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. අපෙන් ඇහුවොත් එහෙම අපෙන් ඇහුවොත් මොකද්ද කියන්නේ? මේ තැනක ඉතින් ඒ අතරම කිව්වා වගේ අහන්න නැති වෙයි. ඉතින් හරියට දන්නේ නැත්නම් ඉතින් කියන්න බැරි වෙන ඒවා සමහර විට. භාග්‍යතුන් වහන්සේ සුදුසෙන්නේ මොකද? භාග්‍යතුන් වහන්සේගෙන් වචනයක් හිස් වචනයක් භාග්‍යතුන් වහන්සේගෙ නැහැ. ඒ නිසා ප්‍රයෝජනයක් වෙන දෙයක් බලලම තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිසා ඉතින් ස්වාමීන් වහන්සේට මේ උපසම්පදාව අනුදනින්ද මේ සුදුස්සෙකුගෙන් නිසා තමයි ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නවනේ මේක පුළුවන්ද බැරිද කියලාත් දන්නේ. මේ ඒක නිසා ඉතින් මෙතනදී අර්ථය කියන්නේ
ඒක මේ කතාව මෙතනට නිදානයක් කරලා දෙන්න විතරක් ඒක
වෙනුනේ. ତොර මෙතනදී මේ ප්‍රශ්නේ අහන්නේ උද්දමාතක සංඥා කියලා කියන්නේ පසින අරමුණු වලට කියන නම. ତොර රූප සංඥා කියලාත් ඒවට කියනවා. දැන් රූප සංඥාවක් මේක තියෙන නිසා උද්දමාතකයි කියලා කියන්නේ මේක වඩන්න පුළුවන් නිසා වඩන්න පුළුවන්නේ දැන් පසින නිමිත්ත පතුරවන්න පුළුවන් නිසා ඒකට පසින නිමිත්තට කියන තවත් නම තමයි උද්දමාතක සංඥා. ඒක නෙමෙයි. හරි. එතකොට මේ රූප සංඥා කියලා කියන්නේ පසින වලටම පසින ආරම්මණයටම කියන තවත් නම උද්දමාතක සංඥා කියන්නේ පතුරවන්න පුළුවන් නිසා ඒකටම කියන නමක්. එතකොට අර්ථ වශයෙන් දෙකම එකයි. ව්‍යංජන විතරයි වෙනස්. ව්‍යංජන කියන්නේ මේකට කියන නන් දෙක විතරයි වෙනස්. ඒ නිසා තමයි දැන් භාග්‍යතුන් ප්‍රශ්නයක් අහන්නේ මේ කියපු කාරණා දෙක උද්දුමාතක සංඥාවයි රූප සංඥායි කියලා කියන්නේ අර්ථත් වෙනස් නම් දෙක කොහොමත් වෙනස් කියලා තේරෙනවනේ මේ අර්ථත් වෙනස් වචන දෙකක්ද එහෙම නැත්නම් එක අර්ථයක් තියෙන වචන දෙකක්ද කියන එකයි කෙටියෙන්ම මේ අහලා තියෙන්නේ. ඊතනදී උත්තරය දෙනවා ස්වාමීන් වහන්සේ ඉතින් හරියට උත්තරය දෙනවා මේකේ. ඉතින් මේක එක අර්ථයක් තියෙන ව්‍යංජන විතරක් වෙනස් වචන දෙකක් කියන එක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඉතින් ඒ කාරණාව මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේට උපසම්පදාව අනු දෙන්නා කියලා කියනවා. තවත් ඉතින් මේ ඔක්කොම නෙවෙයි සිදුවීමෙන් ඉතින් කොටසයි සියල්ල ඉතින් අපි කතා කළේ නැහැ. ඒකට ගරු ධම්ම පටිඝාන උපසම්පදා කියන්නේ ප්‍රජාපති ගෝතමින් වහන්සේට අනු දෙනපු උපසම්පදාව. ඒ අෂ්ට ගරු ධර්ම පිළිගැනීමත් එක්කම එතුමියට උපසම්පදාව ලැබුණා. ඒ උපසම්පදාවට කියන නම ගරු ධර්මයට පිළිගැනීම නිසා. දූතේන උපසම්පදා කියලා කියන්නේ අඩකාසි කියන ගණිකාවක් උපසම්ප පැවිදි ලැබන්න බලාපොරොත්තු වුණා. එතුමියට එන්න විදියක් නැහැ. අතරමඟ පිරිසක් එතුමියව අල්ලගන්න බලන් ඉන්නවා පිරිසක්. මනුෂ්‍යෝ පිරිසක්. දූර්තයෝ පිරිසක්. ඒ නිසා වෙන තෙරණින් වහන්සේ කෙනෙක් අතේ පණිවිඩයක් යවනවා. ඒ විශේෂ අවස්ථාවක් දෙනවා වෙන කෙනෙක් හරහා වෙන කෙනෙක් ලවා උපසම්පදාව ලබා දෙන්න. ඒකට මේ දූතයෙක් හරහා ලබා දුන්න උපසම්පදාව කියන අර්ථයෙන් තමයි දූතේන උපසම්පදාව කියලා කියන්නේ. අටවාචිකා උපසම්පදා කියන්නේ අටවාචිකා කියදී වචනෙම අර්ථය තියෙනවා අටක් කරුණු අටක්. මෙතන කරුණු අටයි කියලා කිව්වේ මොනවද? කරුණු කිව්වට මෙතන මේ කියන්නේ ඤත්ති චතුර්ථ කර්ම දෙකක් කියන එකයි. ඒතකොට භික්ෂුණීන් වහන්සේලාගෙන් ඤත්ති චතුර්ථ විනය කර්මයකින් උපසම්පදාව ලබන දුරු. ඤත්ති චතුර්ථයි කියන එකේ තේරුම මොකක්ද? ඤත්ති චතුර්ථ.
ඤත්ති චතුර්ථ හතරවෙනි කොට.
ඤත්තියත් එක්ක කොටස් හතරක් තියෙන විනය කර්මය කියන එකයි. දැන් අපි උපසම්පදා විනය කර්මය එහෙම එකක්ද? තමන් හිමීට බලා ගන්න ඕනේ උපසම්පදා කර්ම වාක්‍ය බලා ගත්තම තේරෙනවා. ဒုတိယံපි ඒතම අර මුලින්ම මුල් පාඩය මුල් කොටස ඒචනා කරලා ඉවර වෙලා ඊට පස්සේ මතක් කරනවා ඒසා ඤත්ති. එතකොට ඒ ඒසා ඤත්ති කියලා අවසාන වෙන තැනදී ඤත්තිය කියන කොටස අවසන් වෙනවා. ඊට පස්සේ ආපහු ඒ වගේම කොටසකින් තුනා තුනේ බන්තේ සංග්‍රහ කියලා පටන් අරගෙන ආපහු ගිහිල්ලා ආපහු අවසන් වෙනවා පළවෙනි කොටස ඒත මත්තන් ධාරයාමි කිය. ඒ විදිහට මේ විදිහට දරා ගන්නවා. ඊපස්සේ ဒုတိယံපි ඒත මත්තන් වදාමි කියලා පටන් ගන්නවා. දෙවෙනුවත් මේ විදිහට මතක් කරනවා කියලා. ඒකේදවට මුලින්ම අර පටන් ගන්න මුලින්ම ඤත්ති ඉවර වෙලා ඊට පස්සේ පටන් ගන්න සුනාතුමේ කියලා පටන් ගන්න කොටස තමයි පළවෙනි අනුශ්‍රාවණය කියලා ඒකට කියන්නේ. ඊට පස්සේ ဒုတိယံපි ඒත මත්තන් වදාමි කියලා පටන් ගන්න තැන දෙවෙනි අනුශ්‍රාවණය තතියම් පීත මත්තම් වදාමි කියන්නේ තුන්වෙනි අනුශ්‍රාවණය. ඒකට අනුශ්‍රාවණ තුනයි ඤත්තියත් එක්ක කොටස් හතරක් තියෙන නිසා ඤත්ති චතුත්ථ කියලා කියනවා විනය කර්මය. ඒකට ඒ විදිහේ විනය කර්මයකින් භික්ෂුණීන් වහන්සේලාගෙන් උපසම්පදාව ලබන්න ඕන භික්ෂුණියක්. ඊට පස්සේ එතනින් මදි. ඒකෙන් සම්පූර්ණ භික්ෂුණියක් වෙන්නේ නැහැ. උපසම්පදාව සම්පූර්ණ වෙන්න භික්ෂුන් වහන්සේලාගෙන් ඒ විදිහට ඤත්ති චතුර්ථ විනය කර්මයකින් උපසම්පදාව ලබන්න ඕනේ. එතකොට මේ දෙපිරිසකගෙන් ඤත්ති චතුර්ථ කර්ම දෙකකින් ලැබුණු නිසා කියනවා අටවාචිකා කියලා. එතකොට ඤත්ති චතුර්ථ උපසම්පදාව කියලා දැන් අපිට කියන්නේ අපි දැනට ලබන උපසම්පදාව ගැන. හරි. ඊට පස්සේ තියෙන පාඩේ දැන් මේ බෝඩ් එකේ තියෙන එක බලා ගන්න. නේද? ඒ අනෙක් පිරිසට ලැබුණේ භික්ෂුන් වහන්සේලාගෙන් උපසම්පදාව. අනෙක් පන්තිය දෙනා. මොනවාද? ඔව් හැමෝම පිළිපදින්න
මහත්කලාවකින්
නේ. හරි අපි එතකොට මේකේ අර්ථ කියාගෙන යමු. ඉමාසු අට්ඨසු උපසම්පදාසු මේ අටවැදෑරුම් උපසම්පදා අතුරින් යාසා භික්කවේ මයා තීනි සරණාගමනේහි උපසම්පදා අනුඤ්ඤාතා තං අජ්ජතග්ගේ පටික්කිපාමි අනුජානාමි භික්කවේ ඤප්ති චතුත්තේන කම්මේන උපසම්පාදේතුං. කෝ ඒ බෝඩ් එකේ තියෙන ටික ඒ ටික කිව්වේ නෑ තාම. ඉති ඒවං යනුවෙන් මෙසේ අනුඤ්ඤාතාය අනුදන්නා ලද ඉමාය උපසම්පදාය මේ උපසම්පදාවෙන් උපසම්පන්නෝ ඉති උපසම්පදා වූ භික්ෂුවක් යැයි බුත්තං හෝති කියනාලද්දී වෙයි. මෙතනදී මේ දැනට තියෙන පාඨයේ හැටියට තිසරණ සමාදානයෙන් ලැබෙන උපසම්පදාවක් වගේ හැඟෙන්නේ දැනට අපේ මුද්‍රණයේ තියෙන පොතේ කියවෙන එකෙන්. පැහැදිලිද වෙනස? මොකද්ද මේක? අට කතාවනේ. චට්ඨසංගයනාවේ පාඩය. මේවා ඉතින් ටයිප් කරද්දි වුණ වැරද්දක් කියන එකයි තියෙන්නේ. පුස්කල පොත්වල බැලුවොත් හරියට චට්ඨ සංගායනා පොත්වල හරියට තියෙනවා. ගුරුම පොත්වල හරියට තිබුණා. ගුරුම තියෙනවා. එතකොට එහෙම නැතුව මේකේ අර්ථ ගන්න කියද දැන් මෙතන මේ කියාගෙන යන්නේ ඤප්ති චතුර්ථ කර්ම උපසම්පදාව ගැනනේ. ඒ කියාගෙන යද්දී මේ කියන එකේ තේරුම උඩ කියපු එකේ තේරුම අපි පරිවර්තනය කරොත් මහණෙනි මා විසින් තිසරණ සමාදානයෙන් යම් උපසම්පදාවක් anu දෙන්නද අද පටන් එය ප්‍රතික්ෂේප කරමි. මහණෙනි ඤප්ති චතුර්ථ කර්මයෙන් උපසම්පදා කිරීමට අනුදනිමි කියන එකයි මේ ටිකේ තේරුම. අන්න ඒ විදිහට අනුදැන්න උපසම්පදාවට තමයි මේ ඤප්ති චතුර්ථ කම්ම උපසම්පදාව කියන්නේ කියන එකයි අර්ථය. ඒත් දැන් ඒකේ අග කොටස මේකේ නැහැ. ඒ මොනවත් හරි පැටලිල්ලක් දෙනවා උට. ඒ නිසා ඒකෙන් හදාගන්න. අපිටත් අහුවෙලා තිබුණේ නැහැ කලින්. ඊ බලද්දි කොහොමද කලින් අපි ඉගෙන ගත්තින් අතර අහුවෙලා තිබුණේ නැහැ මේක.
ඉන්නේ
දැන් කියනවා නේද? ඒක දෙකකින් නේද? මේක ප්‍රශ්නයක් නේ මහවන්ත පෙළේ ඉනවනේ. පෙළේදී ඔබ ප්‍රශ්නේ තියෙනවා. පෙළේ පාටේ
සාමනීර සෝපංගත සෝපංගත ගුණක්සේ ප්‍රශ්න විසඳුම් ප්‍රතිපද සම්පදාගෙන ඇත්තටම අපි අර අහන්නේ අර ඒක නාමකින් එහෙම
ඒකෙදී මොකද කියන්න තියෙන්නේ බොහෝ විට ඒ ප්‍රශ්නෙත් උත්තරදි මහන් දෙති. දැන් මෙතන ඔක්කොම කතාව නැහැ නේ.
ප්‍රශ්න ගොඩක්
වෙනවා නේ. ඔව්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි පංචී කියන්නේ කියලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ප්‍රශ්න ඇහුවා. ඒකට ඒ ප්‍රශ්නත් උත්තරදි මහන් දෙති. දීපුත්තරේවත් මෙතන කියලා නැහැ. හරි, ඉතිරි කොටස කවුද? හීම් බලන්න.
වර්ගෝදි පපාදෝ කල්යාණ ප්‍රතිචනාදය තව බද්දේ සීලෙන් සමාදෙනා පඤ්ඤායි මුද්ධියා විමුක්ඛාන දස්සේ දස්සනේජ සමන්නාය දත්තා වද්‍රා භික්ඛුති සම්පන්න
පත්‍රෝ භික්ඛුති
භද්‍රෝ විකෝටි සංඝං ගච්ඡන්ති භද්‍රෝ ඉති භද්‍රෝ ඉත්‍යනෝ අපාපකෝ පෞඤ්ඤත්තේ යන්නයි කල්යාණ පුදුච්චනා දයෝ ඊයාවරහ කල්යාණ පුදුච්චනාදීනෝ පතං අරහ තාවරහ මහතන් වහන්සේගේ
එහෙම නෙමෙයි යාව අරහ රාතන් වහන්සේ තෙක්
යාව අරහ රහතන් වහන්සේ තෙක් භද්‍රේන සීලේන භද්‍රෝ සීලේන සමාධිනා සමාධියෙන් පඤ්ඤාය ප්‍රඥාවේ විමුක්තිය විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයෙන් ඇච විමුක්ති ඥාන දර්ශනයෙන් ද සමන්නාගතවිත සමන්නාගත බැරි භද්‍රා විකූති භද්‍රෝ භද්‍රෝ විකූති භද්‍රෝ
හරි දැන් ඔය කීවේ පිළේ තියෙන කොයි පාටේද අපි දැන් ඔය කියාගෙන යන්නේ භද්‍රෝ භික්ඛු කියලා තියෙනවා පාටයක් ඒකයි අපි දැන් ඔය කිව්වේ දැන් අමතක කරන්න බෑ ඉන්න තැන හරි භද්‍රෝ
භික්ඛු
බද්‍රෝ
බහු වචනෙන් තියෙන්නේ බද්‍රෝ වික්කූ කියලා තමයි තියෙන්නේ ඒක වචනෙන් ඒක
සාරේදී
සාරෝ දැන් ඊළඟට බලන්න පෙර දැන් අමතක කරලා කියන්න එපා සාරෝ වික්කූ
සාරෝති තේජේ සාරාදී සමන්නාගතස්සා නීල සමන්නාගමේන නීලෝ කටෝවිය සාරෝ විකූති වේති තබ්බු සාරෝ ඉති යනු තේහි නේව සිර සාරාදී සමන්නාගතස්සා ඒ සීල සරා දෙවි සීල සරාදී
සර නෙවෙයි නෑ වචනේ හරියට බලලා නේද සර කිව්වොත් තේරුම ඊතලේ සාර කිව්වොත් සාරය ඊතලේ නෙවෙයි
සීල සාරාදී සීල සාරයන් ගෙන්න ජී සීල සාරයන් ගෙන්න සමන්නාගතත්ත සමන්නාගත බැරි නීල සමන්නාගමේන නිල් පැහැවා ඉක්වීමෙන් නීලෝ පටෝවිය නිල් වස්ත්‍රයක් මෙන් සාරෝ විකූති වෙත්තබ්බෝ සාරෝ භික්ෂූ යැයි වෙත්තබ්බෝ ගතිර්ය විගත කිලේස තේකු භවතෝ වා කීනාසවෝව සාරෝති වේදිතබ්බෝ විගත කිලේස තේකු භවතෝ පහවු කෙලෙස් මල ඇති බැවින් කීනාසවෝව ශ්‍රීනාශ්‍රවයන් වහන්සේම සාරෝති වේදිතබ්බෝ සාරයයි ගතිර්ය
ඒ ටිකත් අපි බලාගෙන යමු සාරෝති කියලා මෙතන කියන්නේ ඒ කලින් කියපු සීල ආදී සාරයන්ගෙන්ම යුක්ත නිසා සීල ආදී කියපුවම සීල සමාධි ප්‍රඥා විමුක්තිය ආදී ඒ කියපු කාරණාවලි අන්න ඒ කියපු සාරයන්ගෙන් යුක්ත වුණ නිසා හරියට නිල් එක එක්ුණාම අපි ඇඳුමකට නිල් පාට ගහපුවම අපි ඒකට කියනවා නිල් ඇඳුම කියලා ඒ වගේ ඒ නිල් ඇති නිසානේ අපි එහෙම කියන්නේ නිල් පාට තියෙන නිසා. ඒ වගේ මෙන්න මේ කියන ಗುಣ යම් උතුමන් වහන්සේ කෙනෙකුට තියෙනවද? සීල සමාධි ප්‍රඥා කියන සාරයන්. අන්න ඒ සාරයන්ගෙන් යුක්ත භික්ෂුව සාරෝ භික්ඛූ කියලා. සීලාදී සාරයන්. හරි.
සේකෝ පුජන පුදුජන කල්යාණ කියන සද්ධි සත් අරිහත් සිද්දෝ සිංහා සිකන් දීගේ සේකා සේකෝ ඉති යනු පුදුජන කල්යාණ කියන සද්ධි පුදුජන කල්යාණ සමග සත් අරිහත් සබ්ද ආර්ය සිද්දෝ සිකා ශික්ෂාවෙන්
ත්‍රි ශික්ෂා
ත්‍රි ශික්ෂා සිකන් දීදී ඉක්මෙනුයි සේකෝ
සේකනම් වේ
තේසිරු කෝච සේකෝ විකූති වේදිතබ්බෝ තේසු ඔව් නතරි යෝ කෝච යම් කිසි සේකෝ
යම් කිසි භික්ෂුවක්
යම් කිසි භික්ෂුවක්
සේකෝ භික්ඛු ඉති
සේකෝ භික්ඛු විදී එසේක භික්ෂුවක් යයි වේදිතස්සෝ දතිව්‍ය න සික්ඛන් දීති අසේකෝ
බහුවචනින් නෙවෙයි න සික්ඛ දීති අසේකෝ
න සික්ඛ දීති අසේකෝ නොහික්මෙනුයි අසේක නම්දෙත්
ඒකේ අර්ථ හරි අපි ඉතරට අර්ථ කියමු කියමුකෝ
සේක ධම්මේ අතික්කම්ම අක්කපලේ පිටෝ තතෝ උත්තරින් සිකිතබ් සිකිතබ්බා භාවතෝ ඊනාතෝ අසේකෝති උච්චති සේක ධම්මේ අතික්කම්ම අක්කපලේ සේක ධර්මයන්හි අවසන් කොට
සේක ධර්ම ඉක්මවා
සේක ධර්ම ඉක්මවා
අක්කපලේ
පිටෝ අක්කපලේ සිටියේ තතෝ උච්චරි තතෝ උත්තරින් සේක
එයින් මත්ෙහි සික්කිතබ්බ අභාවතු
සික්කිතබ්බ අභාවතු
ඉක්මිය යුක්තක් නැති බැවින්
සීනාසෝ සීනාසෝයන් වහන්සේ අසේ කෝති උච්චති අසේ කියයි කියනු ලැබේ.
ඒ ටිකේ තේරුම සේක කියලා කියන්නේ ත්‍රී ශික්ෂාවන්ගෙන් හික්මෙන නිසා කල්යාණ පුතග්ජන භික්ෂූන් වහන්සේගේ පටන් රහතන් වහන්සේට මෙහා අරහත්වයට අරහත් ඵලයේ ලැබූ තුමන් වහන්සේට මෙහා ඉන්න හැම දිනාම සීක කියලා කියනවා. ඒයි තාම ත්‍රි ශික්ෂාවේ හික්මෙන්න දෙයක් තියෙන නිසා සම්පූර්ණ වෙන්න තව කොටසක් තියෙන නිසා. ඒතකොට ඒ ටික සම්පූර්ණ කරපු තුමන් වහන්සේට ආයේ හික්මෙන්න දෙයක් නැහැ. හික්මෙන්න තව උත්තර මත්ෙහි හික්මිය යුක්තක් නැති නිසා රහතන් වහන්සේට කියන නමක් තමයි අසේක කියලා කියන්නේ. අසේකෝ. ඉතින් ඒවා අපි මේ වචනාර්ථ දැනගෙන තියෙන්න ඕනේ. එයි මෙහෙම
කියන්නේ.
හරි. මේ කියලා කියන්නේ එළයට. දැන් සාර කියලා කියන්නේ හරයටනේ. පෙග්ගු කියන්නේ එළයට. එළය කියන්නේ ගහක පිටපැත්තේ තියෙන පොත්ත නෙවෙයි. සුදු පාට කොටස තියෙන. අරටුවට පිටපැත්තේ. ඒතකොට ඒක හරය නෙවෙයිනේ.
සමංගීන සංගීනාදී සම්බන්ධයෙන් පරියායයෙන් පංචවග්ග කරණීයේ කම්මේ යාවතිකා බික්කු කම්මබ්බත්තා තේසං ආදතත්තා චන්දාර චන්දාරමානං චන්දස්ස ආහටත් ආහටත්තා සමුකි බුතානංච අපටි අපටි කෝසනතෝ අපටි කෝසනතෝ ඒතත්මි කම්මේ සමංග භාවං උපගතේන සංගීන
ඥාති කරු. ආ ඒක වෙන පාඩයක් නේද? ඒ අර කියලා. සමංගේන
සංගේන විද්‍යනු සම්බන්ධයෙන් පරිහායේන සියලු
යටත් කිරිසෙයින් අඩුම තරමින්
පංචවග්ග කරණීයේ කම්මේ පංචවග්ග කරණීයනම් කර්මේහි යවත්කා
ඒ කියන්නේ පස් දිනේ කළ යුතු විනය කර්මයක
පස් දිනේ කළ යුතු විනය කර්මයේ ක්‍රියාවලිකා භික්ඛු යම්පහන භික්ෂූහු කම්මප්පත්තා කර්මයේද
කර්ම ප්‍රාප්තද
කර්ම ප්‍රාප්තව තේසං ආගතත්තා
උන්වහන්සේලා පැමිණි බැවින්
චන්දාරමානං චන්දාරමානං
ඡන්දයට සුදුසු භික්ෂූන්ගේ
ඡන්දස්ස
ආහටත්තා ඡන්දය ගිනා බැවින්ද
සම්මුති භූතානංච
සම්මුඛී භූත භික්ෂූන්ගේ
අප්පටි
කෝසනතෝච ප්‍රතික්‍රෝෂණය නොකිරීමෙන්ද ඒකස්මින් කම්මේ
එකම කර්මයේ සමග්ග භාවං උපගතේන සාමග්‍රියට පැමිණියා වූ සංඝේන සංඝයා
විසින් යන අර්ථයි.
සංඝයා විසින් යන අර්ථයි.
ඒ කියන්නේ මොකක්ද? දැන් ওই ටික කොහෙද තිබුණේ? සමග්ගේන සංඝේන ඤප්පි චතුත්තේන කම්මේන අකුප්පේන ඨානා රහේන උපසම්පන්නෝ කියලා තිබුණා නේද? අන්න එතන මේ සමග්ගේන සංඝේන කියලා කිව්වා. ඒ පදයේ තමයි මේ පැහැදිලි කරන්නේ සමගි සංඝයා විසින් කියලායි කිව්වේ. මොකක්ද මේ සමගි සංඝයා කියලා කියන්නේ? ඒක තමයි පැහැදිලි කරන්නේ. අඩුම තරමෙන් ඉතින් පස් දෙනෙක් විසින් කළ යුතු විනය කර්මයක නම් යාවතිකා භික්ඛූ කම්මප්පත්තා යම්තාක් භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ විනය කර්මයට අවශ්‍යද කර්ම ප්‍රාප්තද කියන අඩුම පස් දෙනා කියන එකයි යාවතිකා භික්ඛූ කම්මප්පත්තා තේ ආගතා හොන්ති ඔය විදියට ඉස්සරහට අපිට පෙළේ අහු වෙනවා ඒකට කිතීම මේ කියන්නේ ඉන්න ඕන දැන් විනය කර්මයක් සම්පූර්ණ සිද්ධ වෙන්න ඕන කරුණ ටිකයි මේ කියාගෙන යන්නේ සම්පූර්ණ වෙන්න ඕන සාධක ටික එකක් තමයි ඉන්න ඕන අවම සංග පිරිස එකතු වෙලා ඉන්න ඕන. ඉතින් මේ කාරණා මතක තියාගන්න ඕන වටිනා කාරණා. ඉතින් සිටිය යුතු අවම සංග පිරිස එකතු වෙන්න ඕන. ඒකයි මේ කිව්වේ. ඔව්. යාවත්කා වික්කු කම්මප්පත්තා තේසං ආගතත්තා. උන්වහන්සේලාගේ පැමිණි බැවින් උන්වහන්සේලා පැමිණි බැවින් ඒ ඉන්න ඕන අඩුම පිරිස ඇවිල්ලා දැන් පස් දිනක් ඕන විනය කර්ම දැන් අපි කතා කරන් යන්නේ උපසම්පදා විනය කර්මයක් මේකට බහැර තැනකදී ඊනම් මධ්‍යම දේශයෙන් පිට නම් පස් දිනක් අවම වශයෙන් අවශ්‍යයි. එhmenan අවම පස් දිනක් එකතු වෙලා ඉන්න ඕන මේ විනය කර්මය සම්පූර්ණ වෙන්න සාර්ථක වෙන්න. ඊළඟට කියනවා චන්දාරහණං චන්දස්ස ආහතත්තා. ඡන්දය ගෙනා යුතු පිරිසක් ඉන්නවාද? ඒ කියන්නේ සීමාව ඇතුලේ විනය කර්මයට සම්බන්ධ නොවි තව පිට අත්වසින් බහැරව තව උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ඒ පිරිස තමයි චන්දාරහ කියලා කියන්නේ. ඡන්දයට සුදුසු. ඡන්දය ගිනා යුතු. ඒ පිරිසගේ ඡන්දය ගේන්නේ. ඒ අයගේ ඡන්දය ගිනා බැවි. ඒකයි මේ ආහටත්තා ගිනා බැවි. සම්මුඛී භූතානංච අපටික්කෝසනතෝ. මෙතන පටික්කෝසනේ කියලා කියන්නේ විනය කර්මයක් අසිද්ධ වෙන විදියට තව කෙනෙකුට කියනවා මම මේ විනය කර්මයට කැමති නැහැ කියලා. අන්න ඒකට තමයි කියන්නේ පටික්කෝසණය කියලා. අපි මේ විනය කර්මයට කැමති නැහැ කියලා කියවොත් ඒකට කියනවා පටික්කෝසණය. එහෙම නොත් විනය කර්මය අසිද්ධ වෙනවා. අපි තමකෝ විනය කර්මයක් කරගෙන යද්දී තව එක්කෙනෙක් කියනවා උපසම්පදා විනය කර්මයක් කියලා. ඔන්න තරහ කෙනෙක් ඉන්නවා තව කවුරු හරි. අපි වෙන විනය කර්මයක් කර ගමුකෝ. මේ වගේ දෙයක් කළොත් බලවත් අකුසලයක් වෙයි. දැන් ධාර්මික විනය කර්මයක් පටික්කෝසණයක් කළොත් අපි තමකෝ කාගේ හරි ඒ වගේ වෙන කරගෙන යන විනය කර්මයකදී කියනවා විනය කර්මයේ ඒ වාක්‍ය කියන අතරේ මන්නම් මේ විනය කර්මයට කැමති නැහැ කියලා ළඟ ඉන්න කෙනාට කියනවා. ඒකට තමයි කියන්නේ පටික්කෝසණය කියලා. විනය කර්මයේ අසිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ විනය කර්ම කරද්දී අර විශ්වාසවන්ත සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා එකතු වෙන්න ඕන. සභාග භික්ෂුන් වහන්සේලා එකතු වෙන්න ඕන. අසිද්ධ වෙනවා.
අර විශ්සේ සම්පූර්ණයි. අර අත්පසින් කියනවා.
හරි. මේ අපේ විනය කර්ම වල වුණාද කියලා තැක ඇති කරගන්න එපා. ඒක වෙන්නේ නැහැ ලීතියට. එහෙම ඉතින් කරන්නේ. හරි. ඊට මේ තැන් වල ඊට මෙතනදී මේ කියන්නේ එහෙම පටික්කෝසනයක් නොකළම අන්න ඒක ධාර්මික සිද්ධ වුණ විනය කර්මයක් බවට පත් වෙනවා. ඒකට ඒකයි කිව්වේ මේ සමග්ගේන සංගේන කියලා කියන්නේ මෙන්න මේ විදිහට මේ කියන කරුණු සම්පූර්ණ වෙලා එකතු වෙලා කරපු සමග් සංගයා විසින් කරපු විනය කර්මයක්. ඉතින් මේ නිසා තමයි අපි මේ දේවල් දැනගෙන ඉන්න ඕන කියලා කියන්නේ. දැන් දන්නේ නැති කෙනෙක් නම් සමහරට තමන් එක ටිකක් පොඩි පෞද්ගලික අමනාපකමක් තිබුණත් ඔය වගේ දේවල් සමහරට කියන්න පුළුවන්. තමන් විනය දන්නේ නැත්නම් ඕන් සමහර වෙලාවට කියන්න පුළුවන් මම නම් කැමති නැහැ මේ සන්නහන්තර මේ විනය කර්මයේ දෙනවට හරි. ඒ වගේ කිව්වොත් ඒක ගැටලුවක්. ඒ නිසා ඉතින් මේ දේවල් දැනගෙන තියෙන්න ඕන. තමන් අතින් සමහරට මොකක් හෝ අකුසලයක් නිසා තමාට ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් නොදැනීමක් නිසා. ඒ නිසා ඉතින් අපි මේ දේවල් ගැන අවධානය තියාගන්න ඕන. බලවත් අකුසලයක්. එහෙම සාධාරණ ධාර්මික විනය කර්ම ප්‍රතික්‍රෝෂණය කළොත්. හරි. ඉතින් ටිකක් අපි කියමු බලන්න.
චතුර්දේනාති ඉහි අමසාවනෙහි ඒකායච ඤාත්‍යා කත්තබ්බේන ඤාත්‍ය චතුර්දේන චතුර්දේනෙහි ජනු ඉහි අමසාවනෙහි
අමසාවනාහි
වනාහි ඉහි අමසාවනාහි අමසාවන තුනකින් සහ
ඒකායතන ඥාතිය එක් ඥාතිය කිනු කත්තබ්බේන කල යුතු වූ බැවිනි.
කල යුතු විනේ කර්මයෙන්.
කල යුතු විනේ කර්මයෙන් කම්මේනාති ධම්මිකේන විනේ කම්මේන කම්මේන ඉති ජනු
කම්මේන ඉති කම්මේන යනු එහෙමයි කියන්නේ.
කම්මේන යනු ධම්මිකේන විනේ කම්මේන ධම්මිකේන විනේ කම්මේන ධාර්මික විනේ කර්මය විනේ කර්මයෙන් යන්නයි. අභුක්තේනාති වස්තු ඥාති අනුසාවන සීමා පරිස සම්පatti සම්පන්න සම්පන්නත්තා ආකෝපේ තබ්බං අපටි කෝසි තබ්බං
තබ්බතං
අභුක්තේන ඉති යනු
අභුක්තේන ඉති
අභුක්තේන ඉති
අභුක්තේන යනු
අභුක්තේන යනු වස්තු ඥාති අනුසාවන සීමා පරිස
සම්පatti
සම්පatti සම්පන්නත්ත සම්පත්තියෙන් යුක්ත බැවින් අකෝපේ තබ්බ
කෝපය නොකට යුතු බවට
කෝපය නොකළ හැකි බවට අපටි කෝසි තබ්බං බහැර
තබ්බං නෙවි තබ්බතං
තබ්බතං බහැර නොකළ හැකි බවට
පටික්කෝසණය නොකළ හැකි බවට
පටික්කෝසණය නොකළ හැකි බවට උප උපගතේන පැමිණියා වූ ජන්නයි තානාරහේන තාදි
කරණ රහේන පෙළ පාඨේ බලන්න නැතුව කියන්නේ ඒකයි තානාරහේන ඉති තානාරහේන යනු කාරණාරහේන
උපසම්පදා කර්මය කර්මයෙන් සත්තු සාසන සාසනාරහේන සාස්ත්‍රෝ සාසනයට
සුදුසු
යන්න
කාරණාවට සුදුසු සාස්ත්‍රෝ සාසනයට සුදුසු
යන්නයි උපසම්පන්නෝ නාම උපරිභවං සමාපන්නෝ පත්තෝති අත්තෝ උපසම්පන්නෝ ඉති උපසම්පන්නෝ ජනු උපසම්පන්නෝ
නාම බලන්න ඉතිපදයක් තියෙද කියලා
නෑ උපසම්පන්න නාම උපරිභවං සමාපන්න උපරිභවයට මනාව ගමිනීය පත්තෝති පත්තු වේය අද්දෝ මර්ථය යන අර්ථයයි භික්ඛු භාවෝහි උපරිභවෝ
භික්ඛු භාවය වනාහි
උපරිභවෝ උපරිභවයේ පත්ති
උසස් භාවයේකි භික්ෂු භාවය ඒ කියන එක ටිකක් අහගෙන හිටියා නම් සමහර ඒවා නේද කලබල වෙනවා වෙඩි
තද්වේස යතා වෘතේන කම්මේන සමාපන්නත්තා උපසම්පන්නෝති උච්චති කිව් විනේ
ඊළඟට තියෙන වචනේ මොකද්ද කියමු බලන්න
තද්වේස
එහෙම තියෙන්නේ තංචේස වංච කියන අකුර ඔය තියෙනවා තංච ඒ උපසම්පදාවට ඒස මෙතෙමේ යථා වෘත්තේන කම්මේන
කියෝ විනේ කර්මේ සමාපන්නත්තා මොනවද සබෙමිනි බැරි උපසම්පන්නෝ ඉති ජය මුච්චති කියන ලෙන්නේ
රේ කියපු ටිකේ කෙටි අර්ථය උපසම් අපි ඥාති චතුත්තේන කියන කොටස අපි කලින් කිව්වා කම්මීන කියන එක ධාර්මික විනය කර්මයකින් අකුප්පේන කියන්නේ කෝපය නොවු කියන්නේ සුදුසු කරුණ සම්පූර්ණ වුණ විනය කර්මයකින් කියන එකයි ඒකට වස්තු ඥාති අනුශ්‍රාවන සීමා පරිස කියන මේ සම්පatti සම්පූර්ණ වෙලා තියෙන්න ඕන විනය කර්මයක් උපසම්පදා විනය කර්මයක් සම්පූර්ණ වෙන්න අපි ඒව ගැන වැඩි විස්තර ඉස්සරහදී කතා කරනවා මහා කන්දකේදී ඒ නිසා අපි එතනදී වැඩි විස්තර කතා කරමු ඒකට වස්තු ඥාති කියන ඒවා ඉතින් සාමාන්‍යයෙන් දන්නවා උපසම්පදාවටත් මේවා ඉගෙන ගන්නවානේ ඒ නිසා අපි එතනදි කතා කරමු වැඩි විස්තර මෙතනක් කියලා නැති නිසා. එතකොට ඨානාරහීන කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව කරපු විනය කර්මයක් වෙන්න ඕන මේ කරන උපසම්පදා විනය කර්මය. උපසම්පන්නෝ කියන එකේ තේරුම එතකොට උතුම් භාවයට පැමිණි කියන අර්ථයයි. භික්ෂූ භාවය කියලා කියන්නේ උසස් තත්වයක් උතුම් භාවයක්. ඒ තත්වයක මේ කියපු විනය කර්මයෙන් පැමිණුණා කියන අර්ථයෙන් තමයි උපසම්පන්නෝ කියලා කියන්නේ. භික්ෂු භාවය ම උතුම් භාවයකි. ඒ වගේ හීපදී. ඉතිරියක කියන්න වෙලාව මදි මං කියන්නේ නේද? කාටම කියන්නේ? ඒක අපි කතා කරනවා. ශාස්ත්‍රූ ශාසනීයට කියන්නේ අදාළ විදියට මේ විනය කර්මය උච්චාරණාදිය කරලා මේ දේශනාවට අනුව කරනවා කියන අර්ථයයි. අපි ඒවා ගැන විස්තර ඉස්සරහට කතා කරමු. ඒවයි සඳක වලදී ඒවා උපමා අපව කතා කරනවා. මේ පාඩය එනවනේ සඳක වල පෙළ පාඩය එතන කතා කරනවා. වචනින් කියන්නේ සාකච්ඡා කිරීම වශයෙන් ඒ රැස් කරගත් යම් කුසලයක් වෙනවාද ඒ සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දිනාටමත් ඒ වගේම මේ කුසලයේ කරන්න උපකාර කරන ස්වාමින් වහන්සේලා ඒ වගේම යම් තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දිනාටමත් විශේෂයෙන්ම මේ සක්වල වාසී අනන්ත සක්වල වාසී පින් අනුමෝදන් වෙන සෑම සියලු දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් ලැබේවා කියලා ස්වාමීන් වහන්සේලාගේ පොඩි කැමැත්තකුත් අහන්න තිබුණා. දැන් ස්වාමීන් වහන්සේලාගේ යෝජනා